උතුම් මේ සීතක් ධර්ම රත්නේහි මාර්ගය පූර්ණ කර ගැනීමට අත්‍යවශ්‍ය වන සත්‍පිස් බෝධිපාක්ෂික ධර්ම යන මේ උතුම් ධර්ම කාණ්ඩ පිළිබඳව යථා භෝධිය ලබා ගැනීමට අවශ්‍ය වෙන කර්ම දේශනාවක් සිද්ධ කිරීමටයි. සත්‍පිස් බෝධිපාක්ෂික ධර්ම කියලා අපි විතර භාවිතා කරනවා. මොනවද මේ සත්‍පිස් බෝධිපාක්ෂික ධර්ම? සතර සතිපට්ඨානේ, සතර සම්‍යක් ප්‍රදාන, සතර ඉරිදිපාද කියලා හතරක් තියෙනවා. එතකොට හතර ඒවා තුනක් 12ක් වෙනවා. ඒ වගේම පංච ඉන්ද්‍රිය, පංච බල, තව දෙක ඒ වගේ 10ක් එකතු වෙනවා. 12යි 10යි 22යි. සත්ත බොජ්ජංග ධර්ම කියලා හතක් එකතු වෙනවා. එතකොට 29ක් වෙනවා. ආර්යකායික මාර්ගය කියලා අටක් එකතු වෙනවා. එතකොට 37ක් වෙනවා. මෙන්න මේ 37ට කියනවා සත්‍ය බෝධිපාක්ෂික ධර්ම කියලා. එතකොට මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම තමයි අපි නිවන් අවබෝධ කර ගැනීම සඳහා වැඩි යුත්තේ. අද එකම අහන්න දුර්ලභව තියෙන උතුම් ධර්ම කාණ්ඩයි මේ කියන්නේ. මෙබඳු යන්නා මේ උතුම් ධර්ම කාණ්ඩ තුළ මේ වැඩිමර තිබෙන බෝධි පාක්ෂික ධර්ම 37 අපි එකිනෙක විග්‍රහ කරලා තේරුම් අරගන්න ඕනේ, හොඳින් වටහා ගන්න ඕනේ. ඒක මේ අත්‍යවශ්‍ය කාරණා පහ තුනක් තියෙනවා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියලා. නමුත් මේ සත්‍ය බෝධි පාක්ෂික ධර්ම වලට ඒටි ගලන් දෙයක් පෙන්වන්නේ නැහැ. ඒ වගේම තවත් විශේෂ ධර්ම කොටසක් තියෙනවා, චතුරාර්ය සත්‍ය කියලා. ඒ හතරෙනුත් මාර්ග ආරි සත්‍යයක අවශ්‍ය වෙන කොටස පමණයි සත්‍ය බෝධි පාක්ෂික ධර්ම වල පෙන්වන්නේ. දුක්ඛාරි සත්‍ය, දුක සමුදාර සත්‍ය, දුක නිරෝධාර සත්‍ය කියන හරියත් ඒ සත්‍ය බෝධි පාක්ෂික ධර්ම වලට වැටෙන්නේ නැතුව තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඇයි ඒක ගලංගුනේ නැත්තේ? අපි හොඳින් තේරුම් අරගන්න ඕනේ ප්‍රඥාව මතු කරගෙන ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතු ධම් කොටසක් තියෙනවා. අන්නේ ධම් කොටස අවබෝධ කරගෙන ඒ අවබෝධ කරගත්තු ධම් කොටසෙන් පස්සේ අපිටින් වැඩි යුතු කොටසක් තියෙනවා. අන්නේ වැඩි යුතු කොටසට අයත් වන ධර්ම ටික තමයි සත්‍ය බෝධිපාක්ෂික ධර්ම කියලා පෙන්වලා තිබෙන්නේ. ඒකර කොහොමද මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වැඩි වීමේදී අපි කරන සෑම භාවනාවකම, ආරි භාවනාවකම නැත්නම් මේ ශාසනයේ කරන භාවනාවක ඔය සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වලට අයිති කොටසක් භාවනාව වශයෙන් වැඩිින්න ඕනේ. අපි ආනාපාන සති ආදී වශයෙන් කියන සෑම භාවනාවක්ම ඔය සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වලට අයිති ඒවා. එහෙනම් ඒක අපි කොයිතරම් කාලයක් මෙවන් භාවනා කරනවද? බොහෝ කරමින් මේ භාවනා පවත්වන, භාවනා පන්ති පවත්වන, ඒවාගෙන් භාවනා කරනවා. බෞද්ධින් විශේෂයෙන් කලකරන භාවනාවක් තමයි ආනාපාන සති භාවනාව. ඉතින් මෙවන් දේවල් බොහෝම තුරට මේ භාවනා කරද්දී, ප්‍රගුණ කරද්දී අපිට වැටහෙනවද නිවන් අවබෝධ වුණා කියලා? හොඳින් කල්පනා කරලා බලනකොට අදුවක් එහෙම තිබුණාද? බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ නම් ඒ කර්මස්ථානයක් අරගෙන වඩන ඒ ඉක්ුම් භික්ෂුන් වහන්සේලා දින ගණනක් ඇතුළත, කටි ගණනක්, මාස ගණනක් ඇතුළත උත්තරීතර වන්නා වූ අරිහත් ඵලයම අවබෝධ කරනවා. එකනම් හැකියාවක් තිබුණ ඒ ධර්මයේ අද ඇයි ඒ වගේ ප්‍රතිඵල ඉන්නේ නැත්තේ? අපි හොඳින් කල්පනා කරලා බලන්න ඕනේ. මෙතෙන්දී අපි තේරුම් ගත යුතු දහමක් තියෙනවා. මොකද්ද මේ බුදුදහම කියන්නේ? දැකලා යන ගමනක් නිසා ගිහින් දකින ගමනක් නෙමෙයි. මේක තේරුම් අරගන්න ඕනේ. මොකද්ද දැකලා යන ගමන කියන්නේ? පොඩි උපමාවක් හරින් මම මේක විග්‍රහ කරලා දෙන්නම්. ඉතින් පළමුව මේ තේරුම් ගන්න ඕනේ. දිනුම් කණුවක් තියෙනවා. දිනුම් කණුවට යන පාරක් තියෙනවා. යම් කෙනෙක් ඇත්ත කෙනෙක් ඒ පාර ඇති නිසාම ඒ පාර දකිනවා. දිනුම් කණුව දකිනවා ඇයට තියාම. හැබැයි අන්න ඒ වගේ දැන් ඒ දැක්ක දෙනාට කාමියවත් පාර අහන්න ඕනෙත් නැහැ. දිනුම් කණුව කොහෙද කියලා දැන් කාමියවත් අහන්න ඕනෙත් නැහැ. තමන් දැකලා තියෙන්නේ. හැබැයි දැක්කට තාම එතෙන්ද ගිහිල්ලා නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? දැකපු පාර දිගේ ඔහු ගමන් කරනවා. ගිහිල්ලා දිනුම් කණුව ස්පර්ශ කරනවා. දැන් මේ කාරණා දෙකක්. එකක් තමයි පාර දැක්කා, දිනුම් කණුව දැක්කා. ඊට පස්සේ දැකපු පාර දිගේ අනුගමනය කරමින් ගියා, දිනුම් කණුව ස්පර්ශ කළා. එන දිනුම් කන් මේ පාරේ යාමයි දිනුම් කනුව ස්පර්ශ කිරීමයි එක කටයුත්ත. පාර දැකීමයි දිනුම් කනුව දැකීමයි තවත් කටයුත්ත. මෙන්න මේ වගේ බුදුහාමතුක නිවනක් නිවන් මඟක් අරමු දකින්න ඕන. අනිත් දැකපු කෙනාට තමයි මේ මඟ අනුගමනය කරන්න පුළුවන්. අනුගමනය කරලා නිවන අත්දකින්න පුළුවන්. එහෙනම් නිවන ස්පර්ශ කරන්න පුළුවන්. මෙන්න මේ කාරණේදී අපි දැනගන්න ඕනේ දැකේ නැත්නම් පාර දැකේ නැත්නම් ඒ වගේම දිනුම් කනුව දැකේ නැත්නම් යන්නවත් බෑ. දිනුම් කනුව ස්පර්ශ කරන්නවත් බැරුවා වගේ. මේ ආර්ය මාර්ගය නැත්නම් මේ නිවන් දැකීමට අවශ්‍ය වෙන මාර්ගය දැක්කේ නැත්නම් හරියට ඒ නිවන මොකද්ද කියලා හිතන් වැටහාගත්තේ නැත්නම් අපිට ඒ මාර්ගය යන්න විදියකුත් නැහැ. මාර්ගයේ ඵලෙ ලබන්න විදියකුත් නැහැ. එහෙනම් මේ භාවනාව හැටියට අපි මේ කරන ওই සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වලන්නේ කුමක් කරලාද පස්සේද? දැක්කට පස්සේ මොකද්ද දකින්න ඕනේ? නිවන් මාර්ගය දකින්න ඕනේ. නිවන දකින්න ඕනේ. අනිත් උන් දැකපු නිවන් මාර්ගය අනුගමනය කරන්නේ කොහොමද? ওই කියන සත්‍ය බෝධිපාක්ෂික ධර්ම තුලින්. එතකොට ලැබෙන ඵලය මොකද්ද? නිවන. නිවන් දැකීමයි නිවන අත්දැකීමයි කාරණා දෙකක්. මෙන්න මේ නිසා නිවන් දැකීමට අවශ්‍ය කරන කොටසක් තියෙනවා. අත්දැකීමට අනුගමනය කළ මාර්ගයක් තියෙනවා. සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වලින් පෙන්නන්නේ මෙන්න මේ කියන නිවන් මඟ යාමට අවශ්‍ය වන්නා වූ මාර්ගය තමයි වැඩපිළිවෙල තමයි තියෙන්නේ ඒ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම තුල. ඉතින් අපි බලාපොරොත්තු වෙනා බොහෝ කරන භාවනාවක් කරන්න. එහෙනම් භාවනාවක් කරන්න ඉතින්ලා මොකද්ද කරන්න ඕනේ? භාවනාවක් කිරීමෙන් මොකද්ද කරන්නේ? ඇලීමයි ගැටීමයි සංකීලවාගෙන ඇලීමයි ගැටීමයි සාමුලින් දුරු කරගන්න වැඩපිළිවෙලයි මාර්ගය වැඩිමෙන් සිද්ධ කරන්නේ. එහෙනම් ඇලීමයි ගැටීමයි දුරු කර ගැනීම තමයි අවිජ්ජා දෝමනස දුරු කරගන්නවා කියන්නේ. කායි කායානුපති විහෙරති ආකාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. මේ කායි කායානුපස්සනාවෙන් යුතුව වාසය කළා සතියෙන් නුවණින් යුතුව කටයුතු කරලා ඇලීමයි ගැටීමයි දෙක දුරු කරගන්නවා. එන ඇලීමයි ගැටීමයි දුරු කරගන්නේ දෙවෙනි අවස්ථාව. ඒකට කියනවා භාවනාවෙන් පහකල යුතු කොටස. නැත්නම් භාවනාවේ පහකබ්බ කියලා. මේ භාවනාවෙන් පහකරන් ඉස්සෙල්ලා පහකල යුතු කොටසක් තියෙනවා දර්ශනේ. මේ දර්ශනේ කියන්නේ මොකද්ද? අන්න අපි අර ඉස්සෙල්ලා කිව්ව නිවන් මාර්ග දකින්න ඕනේ, නිවන දකින්න ඕනේ කියලා. අන්න මේ දැකීමේ අවස්ථාව සිද්ධ කර ගැනීම තමයි දක්ෂණේන පහකබ්බ කියන්නේ. ඒ දක්ෂණේන පහකබ්බ කියන தத்துவයේ තේරුම් ගත්තේ නැතුව අපිට භාවනාවෙන් කරන්න පහකිරීම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මොහොතේදී භාවනා කරනවා, බොහොමයි භාවනා කරනවා. නමුත් ප්‍රතිඵලේ නැත්තේ මොන හේතුවෙන්? එහෙනම් මොකද කරන්න ඕනේ? අපි දැනගන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. ඥානීය ගෝචර වෙන ධර්මයක් මේ ආර්ය විනය තුල, එහෙනම් මේ බුද්ධ ධාතුනේ තුල දෙවරක ලැබෙනවා. පළවෙනි අවස්ථාවට කියනවා පූර්ව භාග නුවණ. ඒක ප්‍රතිපලයට කියනවා මග නැන, එහෙනම් මාර්ගඥානෙ. පූර්ව භාග නුවණ පළමුව 15, මග නැන පසුව 15. මෙන්න මේ කාරණේ උතුම් බුද්ධ දේශනාව. මෙන්න මේකෙන් පූර්ව භාග නුවණ පළමුව 15 වෙනවා. අන්නේ පූර්ව භාග නුවණ ලබා දෙන්නේ මොකෙන්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ ත්‍රිලක්ෂණය මොකද්ද කියලා හරියට තෝරාගත්ත දාට පූර්ව භාග නුවණ පහළ වෙනවා. මෙන්න මේ පූර්ව භාග නුවණේ යම්කිසි අලුපාඩුවක් තිබුණා නම් එහෙම ඔහුට මග හරියට පේන්නේ නැහැ. ඵලය හරියට පේන්නේ නැහැ. එහෙනම් නොපෙනෙන මග ගමන් කරලා ප්‍රතිඵල ලබන්නේ නැහැ. එහෙනම් අපි අත්‍යවශ්‍ය කාරණේ වෙන්න ඕනේ මොකද්ද? මාර්ගය හරියට පේන්න ඕනේ. ඒ මාර්ගය නිසා ලබන නිවන කුමක්ද කියලා හරියට දැනෙන්න ඕනේ, වැටහෙන්න ඕනේ. මෙන්න මේ කාරණේ ඉස්සෙල්ලා කරගැනීම තමයි අපි මූලික පසුතලයේ සකස් කරගත යුත්තේ. එහෙනම් සත්‍ය බෝධිපාක්ෂික ධර්ම තුලින් භාවනා වඩන්න ඉස්සෙල්ලා අපි දැනගන්න ඕනේ මෙන්න මේ මූලික පසුතලයේ නැත්නම් ධම් දර්ශනය කරගන්න ආකාරය. ධම් දර්ශනය කරනකොට අපි මොකද්ද කරන්න ඕනේ? අපි මොනින් තේරුම් අරගන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. නිවන් දකින්න නම් නිවන් කියන්නේ මොකද්ද? මොනවද නිවන් කියන්නේ? අයිය අපිට නිවන අවශ්‍ය වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ කුමක් නිසා? බොහෝම වටිනා දෙයක් හැටියට ඉතාම ගෞරවයෙන් අපි මේ පැතුම් පතනවා, බලාපොරොත්තු වෙනවා, පින්දහම් කරලත් විවිධ භාවනා කරලා සතුටක් පතන්නේ මොකද්ද? උතුම් නිවන් සාක්ෂාත් කරගන්න හේතු වාසනා වේවා. කෙනෙක් නියියක් ඔහුට අන්තිම වල බලාපොරොත්තු වෙන්නේ නිවන් සාක්ෂාත් කරගන්න හේතු වාසනා වේවා. මේ ආදී වශයෙන් අපි වචනයක් කියනවා. ඒක මේ බලාපොරොත්තු වෙන නිවන මොකද්ද කියලා. අපි පළමුව දැනගෙන ඉන්නේ නැත්නම් අපේ වචනේ වචනය කර සීමා වෙන්න පුළුවන්. ඒ කාරණේ සාර්ථක වෙන්න බෑ. මෙන්න මේ නිසා තමයි බොහෝ දුරට නිවන පතමින් නිවන බලාපොරොත්තු වෙමින් නිවන ගැන කියවමින් ඉන්නවා. නමුත් මේ නිවන මොකක්ද කියන එක හරියට තෝරාගෙන නැද්ද කියලා බලන්න ඕනේ. තෝරාගෙන තියනවාද කියලා විග්‍රහ කරලා තේරුම් අරගන්න ඕනේ. මොනවද නිවන්නේ? නිවන කියන්නේ නිමල ගමනවා. මොනවද නිවන්නේ? දැල්වෙන දෙයක් තියෙනවා දැකේ නැත්නම් අපිට නිවන්න දෙයක් නැහැ. මොනවද දැල්වෙන්නේ? ලෝකේ ප්‍රමාවක් තියෙනවා මිනි දැල්වෙනවා. අපේ ඇහැට පේනවා ඉන්දරපත් වෙනවා දැවිලා පිටිලා යනවා. එහෙමකට මේ ලෝකේ තුල අපිට ඇහැට පේනවා. මෙන්න මේවා උපමාවක් අරගෙන නොපෙනෙන පැත්තක ගින්නක් පෙන්නනවා. අන්නේ ගින්න මොකද්ද? ඒක දකින්න ඕනේ. කොයිද ගිනි තියෙන්නේ? කොමක් අතුරු කොළද ගිනි පත්තු වෙන්නේ? මේ ලෝකේ තියෙන ස්වභාවික ගින්න නෙමෙයි මේ කියන්නේ. රාග ගිනි, දේශ ගිනි, මොහ ගිනි, ජාති ගිනි, ජරා ගිනි, මරණ ගිනි, ශෝක ගිනි, පරිදේව ගිනි, දුක් ගිනි, දෝමනස ගිනි, උපායාස ගිනි කියලා 11 මහා ගින්න අපි නිරන්තරයෙන් පෙළනවා. මෙන්න මේ ගින්න හරියට තේරුම් ගත්තේ නැත්නම් මම මොනවා නිවන්නද කියලා හිතන් තේරුම් ගන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. එන අපි ඉතලම් ගිනි තේරුම් ගන්න ඕනේ. ගිනි හට ගන්න හැටි තේරුම් ගන්න ඕනේ. ගිනි තේරුම් ගත්තාම ඒ ගිනි වල තියෙන මහා විනාශය තේරුම් බලගත්තාම ඒ ගින්න හටගන්නේ කොහොමද කියලා තේරුම් ගත්තාම අනේ ඒ ගින්න නිවාගත යුතුයි නේද? අන්න එහෙම දැරගත්ත දාගෙන අයහන් නිවන් දැකිය යුතුයි නේද? කියන්නේ ඕකටයි. ඒ ගින්න දැකේ නැති කෙනෙක් නිවන් සතුවට බලාපොරොත්තු වුණාට ඕගේ සතුමක් බලාපොරොත්තුවක් වදනයක් පමණයි. එයින් එහාට අවබෝධයක් නැහැ. එහෙනම් නිවන් දැකීම ප්‍රඥාවට ගෝචර වෙන ධහමක්. ඒ ප්‍රඥාවට ගෝචර වෙන්නේ නැතුව වචනයකට සීමා කරගෙන අපි කොච්චර වචනේ කීකේ හිටියත් පැතුවක් බලාපොරොත්තු වුණත් ඒ බලාපොරොත්තු එක වෙන්නේ විදිහක් නැහැ කුමක් නිසාද? ප්‍රඥාව ගොඩ නැගෙන්නේ නැති නිසා. ප්‍රඥාව ගොඩ නැගෙන්නේ නිකන් බෑ. ඈත බලලා ප්‍රඥාව ගොඩ නගා ගන්න බෑ. කලට අරුව පලියටත් බෑ. ධර්මානුකූලව විවක්ෂණයට ලක් කරලා නුවණ මෙහෙයවලා හොඳ සිහි බුද්ධියකින් හිතලා බලනකොට තමයි අන්නේ කියන ධර්ම තේරෙන්නේ. එහෙනම් මෙතින් අපි කල්පනා කරලා බලන්න ඕනේ. අපිට මේ පින්නා තිබුණේ ගිනි පේනවාද? ඇයි ගිනි නොපෙනෙන්නේ? මේකත් අපි වැටලා තියෙන්න ඕනේ. අපිට ගිනි පේන්නේ නැත්තේ ඇයි? දරුවෙක් ඉන්නවා. දරු සම්පත්තියක් අදනවා. හරිම සම්පත්තියක් කියලා. දරුවෙක් නැත්නම් මේක දේවල් කරලා උත්සාහ කරලා වෛද්‍යවරු පසුපස ගිහිල්ලා නැත්නම් ගුප්ත දේවල් පසුපස ගිහිල්ලා මේ කොමල ආකාරයකින් හෝ කමක් නැහැ. අනේ අපිට දරු සම්පත්තියක් ඇතිනම් කොච්චර වාසනාවද කියලා මෙහෙමත් බලාපොරොත්තු වෙනවා. මේ සම්පත්තියක් හැටියටයි හිතුවේ. ඒ දරුවෙක් ඉන්නේ ඉස්සෙල්ලා දෙමාපියන්ට නැති මහගින්න දරුවා ලැබුණාට පස්සේ පත්තු වෙනවා. ඒක දෙමාපියන්ට තේින්නේ නැහැ. ඇයි තේින්නේ නැත්තේ? දරු සෙනෙහස නැවති ප්‍රිය ස්වභාවයකින් බදුර ස්වභාවයකින් අර මහගින්න වහලා. මේ නිසා තේින්නේ නැහැ. එහෙම ගින්නක් පත්තු වුණා නේද? මේ ගොඩ නැගුනේ එහෙම ගින්නක් නේද කියලා තේින්නේ නැහැ. ඒක සම්පත්තියක් හැටියට දෙන්නා විපත්‍ය සම්පත්තිය කියලා නිගමනය කරගන්නවා. මෙන්න මේවල් දෙයක් අපි හොඳින් තේරුම් අරගන්න ඕනේ. මේ ලෝකේ ප්‍රිය ස්වභාවයෙන්, මధుර ස්වභාවයෙන් යමක් වේද? අන්නේ ප්‍රිය ස්වභාවයෙන් නිසාම, මధుර ස්වභාවයෙන් නිසාම ලෝක සත්‍යය ඇලුම් කරනවා. ලෝකයට ඇලුම් කරනවා. එහෙනම් මේ යථා ධර්මයේ තේරුම් ගන්න නම් ලෝකය කොච්චරද? ලෝකයට අයිති මොනවද? මේ ටික දැනගන්න ඕනේ. මේ අවස්ථාවේදී කීයක්ක් තියෙනවා? බොහෝමද මේ ලෝකයේ කයට සීමා කරලා විතරක් නවත්තනවා. බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළ හැටියට මේ සූත්‍ර කොටස් වලින් කරුණුත් පෙන්නනවා. පෙන්නලා ලෝකය කියන්නේ මේ කයටයි. කයෙන් පිට ලෝකයක් බුදුහාම පනවන්නේ නැති හැටියටත් මෙහෙම දේශනා කරනවා. හැබැයි තාම සියුම් තැන හොඳට තේරුම් ගන්න ඕන තැන. ලෝකය තෝරාගන්නේ නැතුව අපිට තෝරාගන්න බෑ. කුමක් නිසාද අපිට ගිනි හටගන්නේ? අපි ඇලුම් කරන්නේ මොනවාටද? ඒවා කොහෙද තියෙන්නේ? මෙන්න මේ කියන කාරණේ අපි හොඳින් තේරුම් ගන්න නම් ලෝකය කුමක්ද කියලා තෝරාගෙන ඉන්න ඕනේ. එහෙනම් බලනකොට බුදු පියාණන් වහන්සේ මේ ලෝකයේ පිළිබඳව විවිධාකාර ක්‍රම වලින් පෙන්නලා තියෙනවා ලෝකයක ඓතිහාසිකය. පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය කියලා, රූපස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංඛාර ස්කන්ධ, විඥාන ස්කන්ධ කියලා මේ කොටස් පහකට බොදුවල් පහකට වෙන් කරලා ලෝකයේ ඓතිහාසික ක්‍රමයකින් පෙන්නනවා. මෙන්න මේකදී තමයි අපි දැනගන්න ඕනේ මේ ලෝකයේ කියනකොට ස්කන්ධ පහ කියනකොට මේ මක්ලේ සහිත කයකට සීමා කරගෙන, එන්නම් බබයා පරණ වූ කයකට සීමා කරගෙන මේ ස්කන්ධ ගයින්න ගියොත් අපි ගන්නලා තියෙන්නේ ස්කන්ධ වලින් කොටසයි. බුද්ධයාණන් වහන්සේ දේශනා කරනවා පංචස්කන්ධය පිළිබඳව ශරීරයට සීමා කරලා නැහැ. අතීත අනාගත වර්තමාන සියුම් ඝන දුරළඟ සීනපනීත රූපයයි යමක් යම් තැනක වුණා නම් යම් තැනක හැදුණා නම් මෙන්න මේ සියලු දේ කියනවා රූපස්කන්ධයටයි. ඒනම් මේ කයද සීමා කළීමේ අතීත අනාගත වර්තමාන සියුම් ඝන සීනපනීත දුරළඟ ඇතුළු කරපු යම් කිසි වේදනාවක් ගොඩ ලැබුණා නම් ඒ සියලුම වේදනාව වේදනා ස්කන්ධීටයි. එහෙනම් දැන් මේ හටගන්න මාත්‍රයට සීමා කළේ නෑ ස්කන්ධය. රූප මාත්‍රයට රූප ස්කන්ධය රූපස්කන්ධයේ සීමා කළේ නෑ. රූප මාත්‍රය එකක් රූපස්කන්ධය තව එකක්. වේදනා මාත්‍රය එකක් වේදනා ස්කන්ධය ඊටලා පුළුල්. ඒ වගේම අතීත අනාගත වර්තමාන සියුම් ඝන සීන ප්‍රණීත දුරළඟ සංඥාය යමක් වීනම් ඒ සියල්ලම සංඥා ස්කන්ධයටයි. සංඥා මාත්‍රයක සංඥා ස්කන්ධීතලා විශාල පුළුල් කොටසක්. මෙන්න මේ ආකාරයෙන් සංඛාර කිව්වත් ඒ වගේ. සංඛාර කිව්වනම් සංඛාර මාත්‍රයක ඒ වගේම සංඛාර ස්කන්ධය අර වගේම විශාලයි. අතීත අනාගත වර්තමාන සියුම් ඝන දුරළඟ සීන ප්‍රණීත සංඛාරයන් යමක් වීද ඒ සෑම කියල සංඛාර ස්කන්ධයයි. එතකොට මේ ආකාරයෙන් විඥානයක් තේරුම් ගන්න ඕනේ. විඥාන මාත්‍රයක විඥාන ස්කන්ධයක් තෝරගන්න. මෙන්න මේ ආකාරයෙන් ස්කන්ධ පහකින් ලෝකේ තෝරා ගන්න ඕනේ. මෙන්න මේ ලෝකයේ ඇති හැටි කිසිවක් ඉතුරු වෙලා නැහැ. අභ්‍යන්තර බාහිර සියලු තැන ලෝකයේ දිවටිකට ඇති. ඒක අපි දැනගන්න මේ ආකාරයෙන් අපි ලෝකයේ තේරුම් ගත්තනම් තවත් කියලා ලෝකයේ තේරුම් ගන්නට ක්‍රම අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. මේ පින්වත් පිරිසට මේ පිළිබඳව විකාල විග්‍රහයක් ඉදිරිපත් කරන්නට අපි බලාපොරොත්තු වෙනු. මේ උතුම් ආවෝදයේ යලි යලි සිහි කරන්නට සිහි කරලා මේ ලෝකයේ කිව්වේ මොකද්ද කියලා ස්කන්ධ වලින් කලමෝ තෝරා ගන්නට බලන්නට. ඉතින් තෝරා ගත්තාම අපිට පුළුවන් ඉදිරියේදී තවදුරටත් ලෝකයේ තව කුමක්ද කුමනවා අයිතිද කොහේ ඒ තුලින් උතුම් ලංක ආක්කාත් කරගන්න අවශ්‍ය කරන මුළු කසුබිම සකස් කරගන්න. ඒක අපි අද මේ පින්නතුන මේ උතුම් කර්ම කර්ම පෙන්නා දුන්නා. මේ ගැන සිහි කර බලන්ට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ධර්ම විග්‍රහ කරන සෑම කියවෙනාට යාපතක් වේවා.